සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම සදේවත්නි බෞද්ධ ආරෝපවාහිනිය මෙපෙහිදී ඔබ වෙත සමීප කරන දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම. දේශනා පවත්වන්නට සිදුකොට වදාළ පාද නමස්කාර පූරක ආරාධනාවෙන් ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදේවත්නි අද දේශනාව සඳහා පින්බර දායකත්වයේ ලබා දෙන්නේ බත්තරමුල්ලේ පදිංචි ලක්ෂ්මන්, ලසඳා යුවල, ගිහාන්, රුවන්ගී, පෝල්, රූබින් යන දූතරුවන් සහ සසංක, සකුලා, සිඳුලි, රේවත යන ඒ මුණුබුරු මිනිපිරියන් පිරිස. එහෙමනම් මෙතෙන් සිට දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කතං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සාදු සාදු
සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප හැම දිනාගීම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් සියලු දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ දරණ පිනතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, දැන් අපි අපේ ජීවිත දිහා බැලුවාම අපට තේරෙනවා මේ ජීවිතේ බොහොම අපේක්ෂා භංගත්වයට පත්වෙන අත්දැකීම් තමයි බහුලව තියෙන්නේ. සැලසුම් වලට යන්න බෑ. ඉතින් අපේ ජීවිතේ සැලසුම් තියෙනවා. ඒ සැලසුම් වලට අපිට යන්න බෑ. ඔබේ සැලසුම් අවසන් කරන්න කලින් ස්ථීරව ඔබට ජීවිතය අතහැරෙනවා. එහෙනම් අපේ සැලසුම වතුර යනවා. ඉතින් බොහොම අසාධාරණයි. මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්නේ මෙහි කොහොම හරි කරලා මෙහි මොනවා හරි කරලා විසඳගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. ඉතින් මෙහි උන්වහන්සේ විසඳන්න නොයේ ක්‍රම පාවිච්චි කරලා බැලුවා. නමුත් උන්වහන්සේ දැනගත්තා මේ ප්‍රශ්නේ මෙහි විසඳන්න බෑ කියලා. ඉතින් අපි දැනගන්න ඕන මේ ප්‍රශ්නේ මෙහි විසඳා ගන්න බැරි බව. ගිහි ඔබයි පැවිදි අපි දෙගොල්ලොම දැනගන්න ඕන මේ ප්‍රශ්නේ බරපතල බව. එම බරපතල ගැටලුවක් අපි ඉස්සරහා තියෙන බව ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. පින්නත් මේ ජීවිතය දොළපාරක් ගලනවා වගේ ගලාගෙන යනවා. ඉතින් මේ ජීවිතේ රිද්මය දිහා බැලුවහම අපට තේරෙනවා මේ ජීවිතේ අපේක්ෂාවන් සමෘද්ධිමත් වෙලා අපිට ජීවිතය අතහැරෙන්නේ නැහැ. බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවක ජීවිතේ දියවෙලා යනවා. ඒතර තාක්ෂණික ලෝකේ කොච්චර දියුණුවත් මේ ජීවිතේ දියවෙලා යන එක නවත්තන්න බෑ. දැන් මේ තාක්ෂණික ලෝකේ මෙච්චර දියුණු නැති කාලේ මිනිස්සු අවුරුදු 100ක් ඉඳලා තියෙනවා. දැන් කවුරු හරි ඉන්නවද? එහෙම නෑ. දැන් උතුම් වයෝවෘද කෙනෙක් ඔය 90ක් 95ක් ඉන්න පුළුවන්. දැන් මේ ඉන්න තරුණ කෙනෙකුට ලොකු කාලයක් නෑ. එහෙනම් අපිට තේරෙනවා මේ තාක්ෂණික ලෝකයේ විසින් මානව වර්ගයාගේ තියෙන ඉතා බැරෑරුම් ප්‍රශ්නයකට විසඳුම් හොයලා නැහැ. සහ විසඳුම් නැහැ ඒගොල්ලන්ට. ඒතර අපි ඉස්සරහ තියෙන බැරෑරුම් ප්‍රශ්නේ මොකද්ද? මේ ජීවිතේ පවත්ව ගන්න බැරි එක. මේ ජීවිතේ ඒකනේ ලොකුම ප්‍රශ්නේ බලන්න. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. කෑම බීම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා සල්ලි හොයාගත්ත දවසට කන්න පුළුවන්. සල්ලි තිබ්බම කන්න පුළුවන්. ඒතර එහෙනම් ඒක ලොකු ප්‍රශ්නේ නෙමෙයි. ලොකුම ප්‍රශ්නේ තමයි මරණය කොහොමද ටිකක් එහාට දාගන්නේ කියන එක. අපි හැම කෙනෙක්ම ඔකට තමයි උත්සාහ කරන්නේ. මරණේ කල් දාගන්න ඔයාලා ඕන දෙයක් කරනවා. දැන් මේ තියෙන ඔක්කොම වැඩ ටික අයින් කරලා දාලා ඔයාලට මාරාන්තික අවකාශයක් ආවොත් එදාට අපි වැඩ නවතිනෝනේ. නවත්තලා අපි කරන්නේ ඉක්මනට මේ මාරාන්තික අවකාශයට පිළියම් යොදා ගන්න. කියන අපිට ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ ඔක්කොම වැඩ නවත්තර. ඒ කියන්නේ ජරා මරණ දුක ඉස්සරහා අපිට සියලු දේවල් ප්‍රමුඛ නෑ. ඒක තමයි ප්‍රමුඛ. තේම මහන්සි වෙලා මහන්සි වෙලා ජරා මරණ දුක කල් දා ගන්න මිනිස්සු වුණවද නොකරා. ඕන දෙයක් මිනිස්සු කරන්න ලෑස්ති. ජරා මරණ පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්න. ඒකනේ දැන් බලන්න කෙනෙක් ලෙඩ වෙනකොට කෝටි ගාණක් උඩක් තියෙන සියයට සේසතම හරි වියදම් කරනවා. අම්මා තාත්තා දරුවා වෙන දරුවව ජීවත් කරන්න සිංගමනට යනෝනි. දැකලා නැමෙ බස්වල එහෙම ඉන්නේ. දරුවට මේ ලෙඩේ තියෙනවා අර ලෙඩේ තියෙනවා ඒකට සල්ලි එකතු කරන්න කියලා තරුණ අම්මලා තරුණ තාත්තලා බස්වලට නැගලා සිංගමන් යදිනවා. ජීවිතේ වෙනුවෙන්. එහෙනම් මේ ජීවිතේ පැවැත්වීම තමයි අපිට තියෙන විශාලම ප්‍රශ්නේ. ජීවිතේ පැවැත්වීම තමයි අපි ඉස්සරහ තියෙන ලොකුම අභියෝගය. නමුත් ඒක අභියෝගේ වුණාට අපි කොච්චර දේවල් කළත් අපිට ජීවිතේ පවත්වන්න බෑ. අපේ ජීවිතේ තහවුරු කරගන්න බෑ. අපි ජීවිතේ ඉල්ලා ඉන්න වෙලාවක ජීවිතේ බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවක අපිට ජීවිතය අතහැරෙනවා. දැන් ඒ නිසා තමයි මේ ලෝකෝත්තර මාර්ගයක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි නිවන් මඟ පුරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලුම දුක්ඛයන්ගෙන් අපේ සිත මිදෙන්නේ අපේ සිත මුදවා ගන්නට වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළින්. ඒතර ඒකට අපිට තියෙන එක එක විදියට අපේ ජීවිතය දිහා බලන්න ඕන ප්‍රතිපත්ති ඉස්සරහින් තියන්න. ලංකාවේ මිනිසුන් දෙලා තියෙන ප්‍රතිපත්තියක් නේ. දැන් බලන්නකෝ ධර්ම මාර්ගය උන ප්‍රතිපත්තියක් නෑනේ. එක කාලයකට එක හඳුරු කෙනෙක්ගේ බණ අහනවා. ඊට සවස් කාලෙක මොන හරි බණක් ඇහුණොත් එයාගේ. ඊට පස්සේ කවුරු හරි එක්කෙනෙක් ඇහුණොත් එයාගේ පස්සේ යනවා ඊට පස්සේ. මිනිස්සු යනකොට ඒත් යනවා එයා. ඇයි යන්නේ? ගොඩාක් යනවා බණ අහන්න ඒ නිසා යන්නේ කියලා. මිනිස්සු යනවා. මිනිස්සු එහෙම දිගක් පල්ලක් තෝරක් බේරගෙන බණ අහන්න යනවා නෙවෙයි. ඒගොල්ලෝ මේ ගොඩාක් අය බණ අහන්න යනකොට යන අය. එතකොට ඒ නිසා රැල්ලට බණ අහන ජාතියක් ඉන්නේ ලංකාවේ. ඒ නිසා ඒගොල්ලන්ට හරියට ප්‍රතිපත්තියක් නැහැ. ඊට පස්සේ ටික කාලයක් අහලා ඒක අතෑරලා දාලා තව එකක් අහන්න ගන්නවා. ඒකත් අහලා අතාරිනවා. ඉතින් එහෙම අතෑර අතෑර ගියා කියලා කෙනෙක් අවබෝධයට පත් වෙන්නේ නැහැ. කෙනෙක් අවබෝධයට පත් වෙන්නේ නිවන් මඟ පූර්ණේ කළාමයි. නිවන් මඟ කියලා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නුවා. භාග්‍යවතුන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්නුවා. අන්නේ මාර්ගය අපි අනුගමනය කළොත් අන්නේ එදාට තමයි අපේ දුක නිමා වෙන්නේ. ඒ මාර්ගය අනුගමනය කළොත් ඒ මාර්ගය අනුගමනය කරන තැනක තමයි අපිට මේ ප්‍රශ්නය විසඳා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ මාර්ගයට එකතු වීම කියන එක අපි අපේ ජීවිතේ තියාගන්න ඕන දෙයක්. මාර්ගයට එකතු වෙන්නේ. එතකොට මාර්ගගත වීම කියන එක අපේ ජීවිතේ ඉතාම වැදගත් දෙයක්. මාර්ගයට එකතු වෙන්නේ. එතකොට මාර්ගය කියලා බුද්ධ ශාසනයේ වදාලේ මොකද්ද? එක එක විදිහට කියන්න පුළුවන් මාර්ගය. බුදුරජාන් වහන්සේ වදාළ නිවන් මඟ එක එක විදිහට කියන්න පුළුවන්. මේ අපිට ප්‍රකටම දේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා දහස් ගාණක් කරන්න පුළුවන්. ඔගොල්ලෝ හිතාවි නෑ ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපි දැන් දාන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඕක දාන්න මේ පොඩි ළමයිත් දාන්න. ඕක පැය ගාණක් මොනවද? දේශනා දහස් ගාණක් මොනවද ඔක් කරන පින්වත්නි ඕක එච්චර ගැඹුරුයි. ආර්ය අෂ්ටාංග ඒක වඩන්න ඕන එකක් නේ. ඒක කටපාඩම් කරගන්න ඕන එකක් නෙමෙයි. ඒක ක්‍රමානුකූලව ක්‍රමානුකූලව වඩන්න ඕන එක. ඒක වැඩිනකොට තමයි ඇතුළ සංසිඳෙන්නේ. එතකොට වඩනවා කියන්නේ ඒක පටන් ගන්න තියෙන සම්මාදිට. ඒකට සාපේක්ෂව තමයි ඉතුරු ආර්යංග වැඩෙන්නේ. දැන් සම්මාදිට්ඨිය වැඩෙනකොට ඒකට සාපේක්ෂව අනික් ආර්යෂ්ටාංගික මාර්ගයේම අංග වැඩෙනවා. ඒකයි සියලු ආර්යංගවල පුබ්බංගම වෙන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨි තමයි පුබ්බංගමෝ hoti. පූර්වාංගය වෙන්නේ සම්මාදිට්ඨිය. මුලින් යන්නේ. ඒක සම්මාදිට්ඨිය නැතු ඉතුරු මොකක්වත් හදලා වැඩක් නැහැ. දැන් ලංකාවේ මිනිස්සු සතර සතිපට්ඨානෙ වඩන සම්මාදිට්ඨිය නැතුව බෑ එක කරන්න. ඇයි ආර්යෂ්ටාංගික මාර්ගයේ පූර්වාංගම වෙන්නේ සම්මාදිට්ඨිය. සමහර අය චිත්ත සමාධිය හදනවා. ඒ කාලෙත් භාවනා කරපුවා හිටියා. එතකොට ආලාර කාලාම හිටියා, උද්දකරාම පුත්තු හිටියා, භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වරයෙක් විදියට යාලා ළඟට ගිහින් ගොළු කරන දේ බැලුවනේ ගිහි කාලේ. එතකොට ඒගොල්ලෝ නිවන් දැක්කේ නැත්තේ ඇයි? එයාලට සමාධිය තිබුණා, සම්මාදිට්ඨිය තිබෙන්නේ නැහැ. එහෙනම් සම්මාදිට්ඨිය නැත්තම් කවදාවත් කෙනෙක් නිවනට පත් වෙන්නේ නැහැ. සමහර අය හිටිනෝ තියෙනවා සම්මා සංකප්පවල පොඩි පොඩි කෑලි තියෙනවා. කාම සංකල්පනා නැති අය අඩු අය නැද්ද? ව්‍යාපාද සංකල්පනා නැති අය, දැන් සමහර බෞද්ධ ඉන්නවා කේන්ති ගන්නවා, බෞද්ධ නොවනා ඉන්නවා කේන්ති ගන්න නැති අය. එතකොට යාගේ ඇතුලේ ව්‍යාපාද සංකල්පනා ස්වභාවයෙන්ම අඩුද වැඩිද? අඩුයි. එතකොට අපි ආදීහා බල්ල කියන අන්න බලන්න බෞද්ධ නිමේ යාගේ හිත, එයා බලන්න එයා හිතන විදිහ, එයා ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහ බලන්න. යාගේ කිසි කලබලයක් නැහැනේ. ඇයි ව්‍යාපාද සංකල්පනා නැ බලන්න යා ඉන්න විදිය කියලා අපි කියනවා. එහෙම කිව්වට ඔය පින්නතුන් දන්නවද සම්මා දිට්ඨියයි යාලට නැති. සම්මා දිට්ඨිය නැතුව දැන් සම්මා වාචා තියෙනවා. සමහර අය ස්වභාවයෙන්ම බොරු කියන්නේ. සමහර අය ඉන්නවා ස්වභාවයෙන්ම බොරු කියන. එතකොට අපි කියනවා බලන්න මේ බෞද්ධ බොරු කියනවා. බෞද්ධ නොවන අය අර බලන්නකො යාලා බොරු කියන්නේ. හරි සත්‍යවාදී. නමුත් කවදාවත් නිවන් මඟ කියලා එකක් යාලට අහුවෙන්නේ නැහැ. ඇයි අහුවෙන්නේ නැත්තේ? නිවන් මඟ කියලා දෙයක් යාලට අහුවෙන්නේ නැත්තේ පින්වත්නි, ඒ අයට තියෙන ලොකුම ගැටලුව තමයි යාලට සම්මාදිට්ඨියනේ. බොරු කියන්නේ සත්‍යවාදී. කේලම් කියන්නේ. සමහර මිනිස්සු ඉන්නවනේ කේලම් කියන්නේ. අනුන්ගේ දේවල් කතා කරන්නේ. එහෙම කියලා යා කෙනෙක් මාර්ගයට එකතු වෙන්නේ නැහැ. ඒතර බොරු නොකිය ඉන්න එකෙන් එයාට යම්කිසි පිනක් රැස් වෙනවා. එයා බොරු නොකිය ඉන්න එකෙන් යට යම් පිනක් රැස් වෙනවා ඇත්තට. කේලම් නොකිය ඉන්නකොට යට එක යහපතක්, එක ගුණධර්මයක් නේ පින්වත් නේ. හැබැයි ඒ ගුණධර්මී නිවන් දක්වාම යාට මෙහෙව ගන්න නම්, නිවන දක්වාම යාට ඉස්සරහට යන්න නම් යාට මොකද්ද තියෙන්න ඕන? සම්මාදිට්ඨිය තියෙන. එහෙනම් සියලු ගුණධර්මවල මූලය මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැති ගුණධර්ම තියෙන්න පුළුවන්. හැබැයි සම්මාදිට්ඨිය නැත්තම් නිවන් මඟ කියලා එකක් වැඩෙන්න විදිහක් නැහැ. නිවන් මඟ කියලා එකක් නැහැ. එනිසා අපි ඔක්කොටම වඩා වටිනාකම දෙන්න ඕන සම්මාදිට්ඨියට. ඔක්කොටම වඩා වටිනාකමක් දෙන්න ඕන අපි අපේ ජීවිතේ සම්මාදිට්ඨියට. අපේ ගොඩාක් අයගේ නැති සම්මාදිට්ඨිය. නැත්නම් අපි ආය දන් දෙන විදිහට කොච්චර ශ්‍රේෂ්ඨයිද? අපේ අයගේ ගුණධර්ම තවත් කෙනෙක්ගේ මේ හදවතේ වේදනාව දැනෙන මානව හැඟීම් යෝබෝ මිහලයි නැත්තේ සම්මාදිට්ඨි. සමහර වෙලාවට අපි කියනවා සමහර රටවල් වල ඉන්න බලන්න බෞද්ධ නෙමෙයි යාලගේ කොච්චර හොඳ ඒවා තියෙනවද කියලා කියනවා. නමුත් සම්මාදිට්ඨිය නැත්නම් බුද්ධ ශාසනයේ අර්ථය නම් සම්පූර්ණ වෙන්නේ. සම්මාදිට්ඨිය තිබ්බොත් ඕවන වරදක් කරපු කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්. ආනන්තරීය පාප කර්ම වලට මෙහා පැත්තේ වැරදිලා තියෙන ඕනම කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්. ඒතර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම එක 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 විදියට කියන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ඇති වෙන නැති වෙන එක දකින එක, දන්න එක. මේ ලෝකේ තියෙන එක සදාතනික රිද්මයක් තියෙනවා. ඒක සදාතනිකයි, ඒක වෙනසක් නැහැ. හැමදාම පවතින රිද්මයක් තියෙනවා. ඒ තමයි ඇතිවීම සහ නැතිවීම. සමුදයයි නිරෝධයයි ඔච්චරයිනේ ලෝකේ තියෙන්නේ. ලෝකේ සදාතනික රිද්මයක් තියෙනවා, ඇතිවීම සහ නැතිවීම කියලා. ඔච්චරයි ලෝකේ තියෙන්නේ. එතකොට ඇතිවීම සහ නැතිවීම කියන එකට මුළු ලෝකෙම යටයි. හැබැයි මුළු ලෝකෙම ඇති වෙනව නැති වෙනව මුහුදරල නැවත නැවත පැනනක්. ආය වෙරළි හැපිලා නැතිවලා ගිහින් ආය හට ගන්නවා. බින්දිලා ගිහින් ආය හට ගන්නවා. මේ මහ මුහුදේ රිද්මයක් ඇතිවීම නැතිවීම තමයි. එතකොට මේ විදිහට මේ හැමතැනම ඇතිවීම නැතිවීම තියෙනවා. මේ මල් පිපිලා පරවෙලා යනවා. හරි. ලෝක හැම දෙයක් තුළම ඕක තමයි තිය. ආහාරටික උයපු වෙලා ඉඳලා පිළුණුවීම දක්වා යන්නේ. හයෝ උයපු වෙලා ඉඳලා ප්‍රබෝධමත් වෙන්නේ ආහාරය. උයපු වෙලා ඉඳලා පිළුණු වෙනවා. දැන් අපි කියනවා සමහර වෙලාවට අපරාදේ මේ දවල්ම කෑවනම් ඉවරයිනේ. උදේ උයපු එක දවල් කෑවනම් හරි රෑ වෙනකොටනේ පිළිනුනේ කියලා. ඇත්තටම රෑ වෙලාද පිළිනුනේ? නෑ, උයපු වෙලා ඉඳලා පිළිනු වෙලා. දවල් කෑවනම් හරි කියලා කියනකොට නිකන් අපිට පේනව නේද? නිකන් දවල් පිළිනු වෙලා නෑ කියලා. නෑ, උයපු වෙලා ඉඳලා බත් මුට්ටිය පිළිනු වෙවි ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට හිතෙන්නේ නෑ. උයපු වෙලා ඉඳලා පිළිනු වීමක් තියෙන්නේ. මේ ජීවිතේ හැම දෙයක්ම එහෙමයි. දුක සකස් වෙච්ච වෙලා ඉඳලා දුක බැස යාමක් තියෙන්නේ. ඔයාලා ගොඩාක් ලොකු දුකක් විඳිනවා නම් ඒ මතක තියාගන්න, ඒ දුක විඳින වෙලාව ඉඳලා දුක බැස යනවා. ආ, දුක වැඩි වෙන්නේ නැහැ. අපි සමහරලාට අඬනකොට කියනවා නේද, අනේ ඔයා නැතුව මං කොහොමද ඉන්නේ ජීවිතේ, දැන් ඉස්සරහට මට යන්න බැරි වෙයි කියලා. නෑ නෑ නෑ, එයාට අමාරුම වෙලාව ඒ වෙලාව. ඊට පස්සේ දුක අඩු වෙවි යන්නේ. මතක තියාගන්න, මේ දුකේ හැම වෙලාවකම තියෙන්නේ නැගී යාමක් නෙමෙයි, බැස යාමක්. සතුට වෙන්න ඕන. දුක දැනෙනකොට අපි දන්නවා හෙට ඊට වඩා දුක අඩුයි. අතිශය දුකක් විඳින හැම වෙලාවකම හිතන්නේ ඔයාලට හිතේවි නෑ, ඉස්සරහට තමයි මට ලොකුම අභියෝගය තියෙන්නේ. මොකද මට තියෙන ලොකුම අභියෝගය දැන් ඉස්සරහට මම කොහොමද තනියෙන් මේ දුක දරාගන්නේ? නෑ නෑ, එහෙම එකක් නෑ. දුකේ යම් කිසි දුකක් සකස් වුණාද ඒ වෙලාව ඉඳලම තියෙන්නේ දුකේ බැස යාම. දුකේ නැගීමක් නෑ කවදාවත්. ඒකෙන් ඒක බලන කොච්චර ලස්සන දෙයක්ද ඒක කියලා. දැන් අපි අඬනවා පොළොවේ හැප්පිලා කෑ ගහනවා. ඉතින් මහ පොළොවට අත් දෙකෙන් ගහලා කෑ ගහනවා. මට ජීවිතේ ආයේ නැගිටින්න බෑ කියලා කියනවා. මමත් ජීවිතේ නැති කරගන්නවා කියලා කියනවා. මට ඔළුව උස්සන්න බෑ කියනවා. එහෙම එකක් නෑ. ඒ අතිශයින්ම බිහිසුණු දුකක් කියලා වෙලා භුක්ති විඳිනවා. හැබැයි ඒ දුක බැස යාමක් තියෙන. දුකේ නැගීමක් නෑ කවදාවත්. එනම් මේ දුක වුණත් ඇති වෙලා නැති වෙලා යන එක. ලෝකේ තියෙන ඇතිවීම සහ නැතිවීම විතරයි. මේ ඇතිවීම සහ නැතිවීම විතරක් තියෙන ලෝකයක් බව අවබෝධ කර ගැනීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට මේ ඇතිවීම නැතිවීම කියන එක ලෝකේ සියලු දේවල් වලට සාධාරණ නම්, ඇතිවීම සහ නැතිවීම කියන එක ලෝකේ සියලු දේවල් වලට සාධාරණ නම්, මේ අතර මේ දේශන හොඳට අහගෙන ඉන්නකොට දුක නිවර වෙනවා. දුක නේ, දැන් මේ කතාව අහලා ගිහින් ගෙදර ගිහින් දුක වැඩියෙන් දැනෙන වෙලාවට මේක මතක් වෙච්ච ගමන් ජවයක් එනවා. නැත්තම් තමයි හිතෙන්නේ නෑ, වස ටිකක් බොන්න ඕන, බෙල්ල වැල දා ගන්න ඕන, කොච්චියටව බෙල්ල තියන්න ඕන කියලා හිතෙන જાතියකට මේ කතාව ඇහුණ ගමන්ම පින්නත දුකේ බැස යාමක් නේ තියෙන්නේ, දුකේ නැගීමක් නෑනේ කියපු ගමන්ම සැනසෙනෝනේ. පුදුමයි මේ වචන. එක වචනකින් මුළු જાතියක් වෙනස් කරන්න පුළුවන්. වෙන මනෝපදේශන ඕනේ නැහැ. දැන් මේ කාලේ කවුන්සලින් කරනවනේ ගොඩක්. ඕනේ නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හඬ දෙන්න පුළුවන් තරම්. අතිශය දුකෙන් පීඩිත කෙනෙක්, කඳුළු වගුරෝ ගත්ත කෙනෙකුට මේ බණ ඇහිච්ච ගමන් සංසිඳිල යනවා. ඒක හරියට මහ විශාල ඉඩෝරයකට වැස්සා වගේ. හරි සිසිල් වී යනවා ඇතුළේ. ඉතින් පින්වත්නි, මේ විදියට බලනකොට මේ ඇතිවීම සහ නැතිවීම නම් ලෝකේ රිද්මය, ලෝකේ සියලු දේවල් වලට ආවේනික තත්ත්වයක නම්, ඒක දැනගත්තාම නිවන් දකින්නවා කියලා කිව්වට එහෙම නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න නම් මේ ඇතිවීම නැතිවීම Tamanගේ සවිඥානික කය තුලින් දකින්වන්න, එතන තමයි නිවන තියෙන්නේ. ලෝකේ සියල්ල ඇති වෙලා නැති වෙලා නම් කිව්ව මොහොත රැලි නැගිලා ඒවා ආයෙත් වැල්ලි හැප්පිලා රළ බිඳිලා යනවා. ආයේ රැලි කවුරු රැලි හදන්නේ නැණි. මොහොතේ කවුරු රැලි හදන්නේ නැණි. ඒ ජලයේ ඇතර ඇති වෙන කැළඹීම මගින්ම රළ නැගිනවා. වතුර හැප්පෙනකොට රළ නැගිනවා. වෙරළින් බිඳිලා යනවා වෙරළි හැප්පිලා. කවුරුත් කරපු දෙයක් නෙමෙයි. ඔන්න ඔය වගේම මේ ඇතිවීම නැතිවීම කියන එක ලෝකේ කවුරුත් කරන්නේ නැහැ. ලෝකේ සමහර අය කියනවා මේක දෙවියන් වහන්සේ කරනවා කියලා. එහෙම එකක් අපි පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නේ නැහැ දෙවියන් වහන්සේ මේක කරනවා කියලා. සමහර අය කියනවා ඊශ්වර තමයි මේක කරන්නේ. අපි ඒක පිළිගන්නේ නැහැ. සමහර අය කියනවා ਸਰව බලධාරි කෙනෙක් කියනවා. අපි ඒක පිළිගන්නේ නැහැ. සමහර අය කියනවා මහා බ්‍රහ්මයා තමයි මේක කරන්නේ කියලා. අපි ඒක පිළිගන්නේ නැහැ. අපි බලන්නකෝ අපි ඒක චින්තනයේ කොච්චර නිවහල්ද කියලා. හරියට මුහුදේ රැලි කවුරුවත් නිර්මාණය කරන්නේ නැහැ. මුහුදේ රැලි කවුරුවත් නිර්මාණය කරන්නේ නැහැ. සතර මහා ධාතු හැප්පෙනකොට නිර්මාණය වෙනවා. සතර මහා ධාතු හැප්පෙනකොට නිර්මාණය වෙනවා. මේ අපේ ඇතුලේ වුණත් මේ දුක කවුරුවත් හදන්නේ මේ සතර මහා ධාතු එකට එකට හැප්පෙනකොට වෙන වැඩක්. සතර මහා ධාතු එකට එකට හැප්පෙනකොට මේ වැඩේ වෙන්නේ. ඒකයි සතර මහා ධාතු කොහේ තිබ්බත් කිපෙනවා. සතර මහා ධාතු ඇතුලේ තිබ්බත් කම්පා වෙනවා, එළියේ තිබ්බත් කම්පා වෙනවා. හැප්පෙනවා, ඒක හැප්පෙන එක නවත්තන්න බෑ. ඒ හැප්පෙනකොට ඇති වෙන ව්‍යාකූලත්වයක් තියෙනවා. ඒක ඇතුලේ ඇතිවීම නැතිවීම කියන සදාතනික රිද්මයක් ලෝකේ තියෙනවා. ඒක පරම ඇත්තක්. ඒ ඇති වෙන නැති වෙන එකට වඩා ලෝකෙ මොකුත් නැහැ. මොකුත් නැති බව අවබෝධ කරගෙන ඉන්නවා හැර වෙන කරන්න දෙයක්වත් පෙනාය කරන්න දෙයක් නැහැ පින්වත්නි. විසඳුම් නැහැ මේකට. මේක අවබෝධ වෙන්න අවබෝධ වෙන්න දුක ඉවර වෙනවා. දුක හටගන්නෙම නැහැ මේක දැනගත්තාම. ඇති වෙන නැති වෙන එක දිහා බලාගෙන අත් දෙක බැඳන් ඉන්න පුළුවන්. සිතින් වටිනාකම යන්නේම නැහැ. එතකොට ඇති වෙන නැති වෙන එක දකින්න එක දැන් මුහුදේ රැළ නැගිලා ඒක වැල්ලේ හැප්පිලා බිඳිලා යනවා කියලා දකින්න එක සම්මාදිට්ඨියද? ඒක සම්මාදිට්ඨියද? නෑ, ඒක සම්මාදිට්ඨිය නෙමෙයි. ඒ සම්මාදිට්ඨිය කියන්නේ තමන්ගේම සවිඥානික කය තුල ඇති වෙන නැති වෙන විදිය දකින්න. මුහුදේ රැළ දිහා බලන අපි කියනවා තමයි දැන් මල් පිපුණාම පරවෙල යනවා. මල් පිපිලා පරවෙල යනවා කියලා බලන එක සම්මාදිට්ඨියද? නෑ, සම්මාදිට්ඨිය නෙමෙයි. මල් කොහොමත් පිපිලා පරවෙල යනවා. එහෙම මල පිපුණාම අනේ මල් පරවෙනවා නේද කියලා බලන එක සම්මාදිට්ඨියද? නෑ. ඒ මල් මිලින වෙන විදිය බලාගෙන තමන්ගේම සවිඥානික කය දිහා බලන එක. ඒකට තමයි එනම් හැම වෙලාවකම ලෝකයේ දිහා බලලා ලෝකයේ නිමිත් අරගෙන ඒ නිමිත්ත ඔස්සේ තමන්ගේම සවිඥානික කය දිහා බලන්න ඕන. අන්න ඒකට තමයි සිහි නුවණ කියන්නේ. සිහි නුවණ සති සම්පජඤ්ඤ කියලා කියන්නේ. ඒ කාලේ අපි මිනිසුන්ට කියන්නේ කතා කරද්දි කියනෝනේ අනේ මනුස්සයගේ සිහි කල්පනාව නෑ ඔය. ඒකයි ඔය සිහි කල්පනාව නැතිකම ඔය කියලා කියන්නේ. අර සිහි කල්පනාව නෑ කියලා කියන්නේ යාව දකින්නේ නෑ කියන එක. ගමේ මිනිස්සු කිව්වා ඔයාගේ සිහි කල්පනාව අවුල් වෙලා ඔය. ඒ කියන්නේ යාව දකින්නේ නෑ කියන එකකින් කියන්නේ. සිහි කල්පනාව කියන්නේ අර ලෝකේ දිහා බලලා ලෝකෙන් ගත්ත නිමිත්ත ඔස්සේ තමන්ව කියවන එක. තමන්ව කියවලා බලනවා. එතකොට අර මල් වල කතාවම ඇඟ ඇතුලේ පේන්න ගන්නවා. ඒකනේ මල් පූජා කරනකොට කියන්නේ කොහොමද පූජේමි බුද්ධං කුසුමේ මේ මල් ගෙනාවේ බුදුරජාණන් වහන්සේට. ඒ කතාව හරි. මේ මල් බුදුරජාණන් වහන්සේටයි කියන එක සම්මාදිට්ඨිය නෙමෙයි. ඒක සද්දාව. මේ මල් බුදුරජාණන් වහන්සේ උදෙසා ඉතින් මේ ලෝකේ යම් තාක් මල් පිපෙන්නේ භාග්‍යතුන් වහන්සේට කියලා හිතෙනවනේ. එයාට ඒක සද්ධාව තියෙනවනේ. සද්ධාව තියෙනවා. මේ සද්ධාව තියෙනකොට එයාට හිතෙන්නේ මේ මල් බුදුරජාණන් වහන්සේට හොඳයි කියලා. තේමන් ඉන්න තැනට එක නෝන කෙනෙක් ඉටිකමන් එයා ඇවිල්ලා මේ ඉටිකමන් මේ කියනවා මේ අනේ ස්වාමීනි මල් ටිකක් ගෙනාවා කියලා. හරි. එහෙම කියනවා හිටිගම. තේනවන බොහොම සද්ධාවන්ත කෙනේ. එයා මාව හිටියේ නැතත් මට අපි ඉන්න තැන අයට කියනවා මේක මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න කියලා මල් ටිකක් හම්බුණා මං ඒකයි අරන් ආවා කියලා. ලෝ රෝස මල් අරවා මේවා එක එක රටවල් වලින් එහෙම ගින්නන මල්. එයා ලස්සනට හදලා ගෙනත් දෙනවා. එතකොට එයාට අර මල් ටික ලැබෙනකොට සමහරට එයාට ගෙදරට හම්බෙන්නේ මල් ටික. එයාට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේව. ඊට පස්සේ යාළට මතක් වෙනවා අනේ අපේ අතින් පූජා කරා අර සෝනහසගේ අතින් පූජා කරන්න පුළුවන් නේ මට මහ විශාල පිනක් කියලා. එතකොට මේ සද්ධාවට එන්නේ ඒක සම්මාදිට්ඨියම නෙමෙයි. සද්ධාව සම්මාදිට්ඨිය සමග බැඳී පවතිනවා. පූජේමි බුද්ධං කුසුමේන නේන කියන්නේ සද්ධාවට. පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං. මේකෙන් පිනක් රැස් වෙනවා කියලා හිතන්නේ ලෞකික සම්මාදිට්ඨියට. පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං. මේ පින කියලා මේ මල් පූජාව කියන්නේ පින කියලා වැටහෙන්නේ ලෞකික සම්මාදිට්ඨියට. ඊට පස්සේ ඒකේ කියනවා නේද කායෝ තථායාති විනාශ භාවං කියලා අවසානෙට. පුප්පම් මිලායාති යතා ඉදම්මේ. මේ මල මැලවී යන්නේ යම් සිතන්න මලේ ඇතිවීම නැතිවීම දකිනවා. පුප්පම් මිලායාති යතා ඉදම්මේ. ඒක සම්මාදිට්ඨිය නෙමෙයි. මල මිලින වී යන බව යා දකිනවා. කායෝ තථායාති විනාස. ඒ මල මිලින වෙනවා වගේම මගේ කයද මිලින වී යනවා. අන්න ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. බලන්නක යා මල දිහා බලලා මල ඔසේ සද්ධාවත් උපද්දවලා ලෞකික සම්මාදිට්ඨියත් හදලා මලේ මිලින වීමක් දැකලා යා කෙලින්ම හැරුණේ කොයි පැත්තටද? එයාගේම සවිඥානික කය පැත්තට හැරුණේ. අන්න එයාගේ එයාට ඒ මල ඇතුළේ යාට පෙනුනේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ඒ මල තුලින් එයාට පෙනුනේ එයාගේම සවිඥානික කය. අන්නේ සවිඥානික කය පේන කැලලට තමයි අපි කියන්නේ මොකද්ද? ඒ සවිඥානික කය පේන කොටසට තමයි අපි කියන්නේ සම්මාදිට්ඨි. පුප්පම් මිලා යාති යතයි ධම්මේ කායෝ තථා යාති විනාශ බව. මේ කයද එසේම මිලින වී යන බව දකින්න එක. මගේ දරුවගේ කයද මිලින වී යන බව දකින්න එක. ඒ කියන්නේ බලන්න තෝ මල් පූජාව කෙනෙක් කොච්චර අස්වසනවද? මලක් පූජා කරන එක ශ්‍රාවකේ කොච්චර සනසනවද බලන්න. මල් පූජාවක් යාව කොච්චර සතුටු කරනවද කියලා බලන්න. ධර්ම මාර්ගය තුල එකතු කරන ඉතින් මේ විදිහට දැක්කොත් තමයි යාව එයාට ඒ මල් පූජාව තුලින් විපස්සනාමය සම්මාදිට්ඨික අවකාශයක් ලැබෙනවා. එහෙනම් මේ සම්මාදිට්ඨිය කියන්නේ තමන්ගෙම සවිඥානික කය තුල ඇති වෙන නැති වෙන විදිය දකින්න. ඒතර සවිඥානික කය කියන්නේ මේ ඇඟටම නෙමෙයිනේ සවිඥානිකත්වයේ සහ කය. විඥානීය සහිත කය. ඒතර විඥානීය සහිතයි නම් කය මේ කය විතරක් ගන්න බෑ. විඥානීය නැතුවත් කය තියෙනවනේ. මරිච්ච මිනිසුන්ටත් කයක් තියෙන්නේ. සවිඥානික කය. මේ සවිඥානික කයේ සවිඥානික කය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ තැන මොනවද තියෙන්නේ? සවිඥානික කය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ තැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා පෙන්වුවේ කොහොමද? ඉති රූපං. මහණෙනි මේක තමයි රූපය. ඉති වේදනා. මේක තමයි මහණෙනි වේදනාව. ඉති සංඥා. මහණෙනි මේක තමයි අඳුනා ගැනීම. ඉති සංකාර. මේක තමයි සිතුවිලි මහණෙනි. ඉති විඥාන. මේක තමයි මහණෙනි විඥානෙ. ওই ටිකට තමයි සවිඥානික කය කියලා කියන්නේ. විඥානීය සහිත කය. නිකම්ම විඥානය ගැන කතා කරන්නේ වේදනා සංඥා සංකාර සහිත විඥානය ගැනයි කතා කරන්නේ. එතකොට මේ සවිඥානික කය කියන එක තව විදියකින් කිව්වොත් එම් ස්කන්ධ පංචකය. පහයිනි තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට සවිඥානිකත්වේ නැති වුණාට පස්සේ රූපේ තියෙනවා විඥානේ නැහැ. ඒක විදර්ශනාවට ගන්න නැහැ. විදර්ශනාවට ගන්න නැහැ ඒක. සවිඥානික කය විතරයි ගන්න. ඒකනේ සවිඥානික කයට විතරයි අපි මෛත්‍රී වඩන්නේ. අවිඥානික කයට මෛත්‍රී වඩන්නේ. ගස්වලට අපි මෛත්‍රී වඩන්නේ නැහනේ. මේ ගස්ව උපත්ව කියනවද? නැහනේ. ගස්වල තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු තමයි. අර මේ කයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතුම තමයි තියෙන්නේ. දැන් මේ ඇඟේ තියෙනවා ලේ දහඩිය, කඳුළු, උරුණු තෙල්, සෙම, සොටු, මූත්‍රා වගේ වැగిරෙන ස්වභාවය. ඒවමයි වතුරෙත් තියෙන්නේ. බාහිර ආපෝ ධාතුවයි අභ්‍යන්තර ආපෝ සමානයි. වෙනස්සක් නැහැ. ඒකනේ ලේ වතුරට එකතුනම් දියවැල යන්නේ. මූත්‍රා වතුරට එකතුනම් හොයන්න බෑනේ. වෙනසක් නැහැ. ධාතු ස්වභාවය සමානයි. ඒ උන්ට අපි ඇල දිහා බලන අනේ මේ ඇල සුවපත් වේවා කියනවද? නැහැ. සවිඥානික කයට විතරයි අපි මෛත්‍රී. අවිඥානික කය අවිඥානික සතර මහා ධාතු වලට මෛත්‍රී වඩන. ඒකයි මැරිච්ච මිනිහෙකුටවත් අපි මෛත්‍රී වඩන්නේ. මැරුණාම මිනිහෙක් ඒ මැරිච්ච මිනිහගේ කයට මෛත්‍රී වඩන්නේ. එයාගේ භවයේ සුවපත් වේවා අනේ කොහේ හරි උපදිලා ඇති හොඳ තැනක ඉපදෙන්න ඕන කියලා හිතනවා. අර මැරිච්ච කය ඉක්මනට ගිහින් වල දාලා දාන. ඇයි අවිඥානික කයකට අපි කවදාවත් මෛත්‍රී වඩන්නේ? අවිඥානික කයට අපි මෛත්‍රී වඩන රටාවක් අපිට නැහැ. එතකොට අවිඥානික කයට මෛත්‍රිය නොවැඩෙන නිසා තමයි ওই නිර්මාංශ ප්‍රශ්නයේදී පවා බුද්ධ ශාසනේ බොහොම පැත්තකට වෙන්නේ. ලංකාවේ වාදයක් තියෙනෝනේ. ඇත්තටම නිර්මාංශ වීම ශ්‍රේෂ්ඨ දෙයක්. එහෙම ශ්‍රේෂ්ඨයි කියලා මස් කන කෙනෙකුට ගරහන්න එපා. අපි නිර්මාංශ වෙනවා නම් ඒකට ප්‍රශංසා කරන්න ඕන කාටද? නිර්මාංශ වෙනවා නම් ඒක ප්‍රශංසා කරන්න ඕන. ඒක නුඹ වරදක් නෑ ඒක. නමුත් ඒක ඇතුලේ හාල්මැස්සු කන අයට ගරහන්න යන්න එපා. අපි අවිඥානික කයට මෛත්‍රී වඩන්නේ නැති බව මතක තියාගන්න. ජීවත් වෙන සතුන්ට මෛත්‍රී වඩන්න. කෙනෙක් මේ ප්‍රාණඝාතයෙන් වැළකින්න මේ ප්‍රාණඝාතයෙන් වැළකින එකත් නිර්මාංශ වීමත් කියන එක මේක දෙකක් බව මතක තියාගන්න. මේක දෙකක් පින්නවත්නි. මේක එකක් නෙමෙයි. හැබැයි කවුරු හරි කෙනෙක් සියලු මේ නෑ සියලු දෙනාට ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන කියලා නිර්මාංශ වෙනවා නම් ඒක කුසල් සිතක්. ඒක කිසි ප්‍රශ්නිකුත් නෑ. ඒක කිසි වරදක් නෑ. හැබැයි ඒකෙන් මාංශය අපිරිසුදු භෝජනයක් කියලා ගරහන්න ගියොත් ඒ ගරහණකින් ලැබෙන වදක චිත්තය විසින් යව නිරයට අරන් යනවා. ලංකාවේ මස් නොකන අයට ඕක තමයි වෙලා තියෙන්නේ. එයා මස් කන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මස් කන කෙනාට ද්වේෂ කරන එකයි ප්‍රශ්නේ. ඒ ද්වේෂය විසින් අමාරු වටන. ඒ නිසා පරිස්සමට ගන්න මේ ධර්මය ඇතුළට. අපි සවිඥානික කයටයි මෛත්‍රිය වඩන්නේ. අවිඥානික සත්‍යයන්ට මෛත්‍රිය වඩන්නේවත් නැහැ. අවිඥානික සත්‍යයන්ට මෛත්‍රිය වැඩුවොත් මෛත්‍රී සමාධිය උපදින්නෙත් නැහැ. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා සවිඥාන ඒකනේ අපි කියේ මල දිහා බලන එක ඇති වෙන නැති වෙන එක ලෝක රිද්මය ඇති වෙන නැති වෙන එක දකින්න එක ලෝකේ රිද්මය දකින් අඳුන ගන්න එක. හැබැයි සවිඥානික කයට ගල්පන එක තමයි සම්මාදිට්ඨි. එතකොට සවිඥානිකයි කියලා කියන්නේ වේදනා සංඥා සංකාර සහිත විඥානය අනිත් එක රූපය. දෙපැත්තයි. ඔකට තමයි නාම රූප කියන්නේ. එතකොට වේදනා සංඥා සංකාර සහිත විඥානය. ඒක ඒක නාම රූපය රූපස්කන්ධය. නාම රූප ඔය දෙක සමන්නා ඔය දෙක තියෙන ඔය දෙපැත්තෙන්ම නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනකට අපි කියනවා සත්වෙක් පුද්ගලෙක් දුව පුතා අම්මා තාත්තා ස්ත්‍රිය පුරුෂය හාමුදුරුවෝ රෝමියෝ කී කී විවහාර කරගන්නවා අපි මනුස්ස ලෝකේ නම්. එතකොට මේ සවිඥානික සත්‍යයගේ මේ වේ රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාර හෝ විඥාන එකක් ගන්නවා අපි අනුබල නිවන් දකින්න විදිහ එකක් අරගෙන ඒක ඇති වෙන නැති වෙන විදිය දකිනවා. දැන් උදාහරණයක් සංඥාව. සංඥාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ අඳුනා ගැනීම. අපේ සිත තුළ අඳුනා ගැනීමක් තියෙන. ඒක නාම සංස්කාරය. අඳුනා ගැනීම. අපි ලෝකේ අඳුන ගන්නවා. ඇහෙන් රූප දැක්කාම රූප අඳුන ගන්නවා. සිතින් අඳුන ගන්න. කනින් ශබ්ද ඇහුවාම අඳුන ගන්නවා සිතින්. නාසයෙන් ගඳ සුවඳ දැනුණාම ගඳ සුවඳ අඳුන ගන්නවා සිතින්. අන්නේ අඳුන ගන්නවා කියන එකට කියන්නේ සංඥාව කියලා. අඳුන ගැනීමට මොකද්ද කියන්නේ? සංඥා. අඳුනා ගැනීම ගොඩක් අපි තුල තියෙනවා. ඒ නිසා සංඥා ස්කන්ධය කියනවා ඒකට. ස්කන්ධය කියන්නේ ගොඩ කියන එකට. ස්කන්ධ කියන්නේ මොකද්ද? ගොඩක් කියන එකට. රූපස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ රූප ගොඩක් කියන එක. ඒතර මේ එක රූපයක් නෙවෙයි මේ තියෙන්නේ. රූප ගොඩක් තියෙනවා මේකේ. රූප කලාප කලාප වශයෙන් තියෙන්නේ. මේ රූපේ තියෙන්නේ රූප ගොඩක්. ඒක අපිට හිතෙන්නේ අර අවිද්‍යාවට සම්මා දිට්ඨිය නැති කමට හිතෙනවා එක රූපයයි තියෙන්නේ. ඔය රූපේ මගේ කියලා හිතෙනවා. නෑ මේකේ තියෙන රූප ගොඩක්. මේ රූපෙ තියෙන කලාප කලාප වශයෙන්. රූප කලාප කලා. ඒද රූප කලාප කලාප තමයි බිඳෙන්නේ. එක පැත්තකින් බිඳීගෙන යනකොට අනිත් පැත්තෙන් හට ගන්නවා. අන්න ඔහොම වෙන්නේ මේ කය. ආය අනිත් පැත්තෙන් බිඳෙනකොට අර හටගත්තිය බිඳින්න පටන් ගන්නවා. ඒ නිසා මේ රූපේ නෑ කියලා බුද්ධ ශාසනේ කොයි වෙලාවෙත් කියන්නේ. ඇයි මේ වෙලාවේ රූපේ ඇත. ඒ වෙලාවට රූපේ තියෙනවනේ. බිඳි බිඳි ආය හට ගන්නවා. හටගන්න අලුත් අලුත් රූප කලාප තියෙනවා. ඒ නිසා රූපේ නැද්ද කියලා බුදුරජාණන්සේගෙන් අහුවොත් බුදුරජාණන්සේ එකපාර උත්තර දීලා නැහැනේ. ඒත් රූප කලාප කලාප තියෙනවා. ඒ නිසා මේ රූප ඉපදිලා බිඳිලා යනකොට මේ ඇති වෙලා නැති වෙලා ඉපදි ඉපදි බිඳි බිඳි යනකොට එකපාරම බිඳෙන්නේ නැහැ රූපේ. රූපේ එක පැත්තකින් හට ගන්නවා රූප කලාප විදිහට ඒක සිතට අනුව හට ගන්න. ඒකනේ සමහර සිතේ හැඟීම් වලට අනුව රූපේ වෙනස් වෙන එකපාරම. එක පාර බය වුණොත් එක පාර මැඟේ නිකන් හිරිකඩු පිපෙන්නේ නැද්ද? බලන්න මම බය වුණ විදිහ කියලා අත් දෙකෙන් පෙන්නන්නේ. එක පාරම සිතට අනු වෙන රූපේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අලුතින් හටගෙන ඒ වෙලාවේ රූපේ. ෂණිකෝම මේ වෙලාවේ සිතට අනු රූපය හටගෙන ඒ හටගෙන ඒක පවතිනවද? මේ රූපේ බිඳිලා යනවා. ඉතින් හොඳට රූපේ බලන්න පුළුවන් දියුණු ක්‍රමයක් තිබ්බොත් ඒක සමාධිය විතරයි. එතකොට තේරෙනවා රූපය කියලා එකක් පවතින්නේ නැහැ කියලා. තමන්ගේ රූපේ ඔය හොඳට සමාධිය ප්‍රබල වෙනකොට සමාධිය වඩලා ඔය මේ ඉරියාපත පබ්බය වගේ භාවනා කරලා රූපේ දිහා බලනකොට තමන්ගේ රූපේ පේන්නේ නැතුව යනවා පින්නොත්. තමන්ගේ රූපේ තමන් කෙලෙස් උපදින්නේම නැහැ එදාට. තමන්ගේ හොඳට සමාධිය ප්‍රබලවල ඉරියාපත පබ්බේ කියන භාවනා ක්‍රම හතරක් විතර එක දිගට දිනු කරනකොට ඒකෙත් පියවර ගොඩාක් ස්ටෙප් ගොඩාක් තියෙනවා ඒකේ. ඒ පියවර කීපයක් කරගෙන යනකොට තමන් 5ක් 7ක් එක දිගට පුරුදු කරගෙන යනකොට සමාධිය මත බිඳලා තමන්ගේ රූපේ දිහා බලනකොට රූපේ පේන්නේ නැනික රූපේ පේන්නේ නලියනවා වගේ. ස්ත්‍රිය පුරුෂයා ආමුදුරු කියලා එකක් පේන්නේ. බලනකොට පේන්නේ අර නිකන් ඕගොල්ලෝ ඒ කාලේ දැකලා තියෙන කළු සුදු රූප ආයිනි තිබ්බා ඒ වගේ channel අහු වෙන්නේ නැති වෙනකොට ගොඩාක් ඩොට් ඩොට් ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ ඔයාලගේ රූපෙන් අලියනවා අලියන ඒ තමයි රූප කලාප විදියට බිඳි බිඳි යන විදිය ඔය පේන්නේ. තමන්ගේ රූපේ තමන්ට නොවැටහි යනවා එක වෙලාව. ඒක උගා සමාධිය ප්‍රබල වුණාම වෙන දෙයක්. එතකොට මේ රූපේ කලාප කලාප විදි විදි යනවා. මේ ඝන සංඥාවට තමයි අපි අහු වෙලා ඉන්නේ. බිඳෙනකොට අනිත් පැත්තෙන් ආය හට ගන්නවා. රූප කලාප කලාපනේ බිඳින්නේ. නමුත් දැන් සිතට අපි එහෙම කියන්නේ. සිත බිඳිලා එතනම හට ගන්නවා. මොකද සිතට අර බිඳිලා ආය පවතින්න වෙලාවක් නැහැ. සිතට පවතින්න බෑ. සිත සම්පූර්ණයෙන් නිරුද්ධලා ආය හට ගන්න. රූප එහෙම නැහැ. එතකොට සිතේ හට ගන්න දෙයක් තමයි සංඥාව කියලා කියන්නේ. අඳුන ගන්න එක. සංඥා ස්කන්ධය කියන්නේ අඳුන ගැනීම ගොඩක් තියෙනවා. අපි සිතින් ඒක ඊටි ගම රූප අඳුන ගන්නවා, ආය ශබ්ද අඳුන ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා, රස අඳුන ගන්නවා, පහස අඳුන ගන්නවා, ආය අලුත් රූප අඳුන ගන්නවා. මම ගොඩාක් තියෙනවා. දැන් මේ වෙලාවේ බලන්න අඳුන ගන්න මගේ මම මේ වාඩි වෙලා ඉන්න ධර්මාසන රූපයත් ඔයගොල්ලෝ අඳුන ගන්නවා, මම කියන වචනත් අඳුන ගන්නවා. ඊට පස්සේ ආය අලුතින් වචනත් අඳුන ගන්නවා. දැන් මේ වෙලාවේ කියන වචනේ අඳුන ගන්නකොට කලින් අහපු අඳුන ගැනීම ඔක්කොම නිරුද්ධයි. මේ වෙලාවේ මම මේ අත ඔසවන එක ඔයාලට පේනකොට කලින් දැක්ක රූප ඔක්කොම නිරුද්ධයි. ඒ ඔගොල්ලෝ අඳුනගත්ත රූප ඔක්කොම නිරුද්ධයි. ඒවා මතකයි ආයෙත් ඔන්න ආයෙ මතක් කරලා බලන්න පුළුවන්. ඒ වගේ අපි තුල රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවා ධම්ම කියන ඒවා අලුතෙන් අඳුන ගැනීම තියෙනවා. අන්නේ අලුතෙන් අඳුන ගන්නකොට අර පරණ ඒවා නැති වෙලා යනවනේ. නැති වෙලා ගිහින්. ඉතින් පරණ ඒවා නැති වෙලා ගිහින ආයෙ වෙන ආයෙ අඳුන ගන්න බෑ මේ මට්ටමට. ඒ දැන් මේ ඇහෙන වචනේ මේ මට්ටමට ආයෙ අඳුන ගන්න බෑ. එතකොට ඔයගොල්ලෝ කියන්න පුළුවන් නෑ ඉතින් ආයෙ කල්පනා කරලා අඳුන ගන්නකොට ඔයගොල්ලෝ අඳුන ගන්නේ ධම්ම සංඥා රූප සංඥා නෙමෙයි. ඒ ඔයාලා ඇහින් නෙමෙයි අඳුන ගන්න. කනින් නෙමෙයි අඳුන ගන්න. මනසින් ආවර්ජනය කරලා ඒ වෙලාවේ අඳුන ගන්නවා. අන්න ඒ වෙලාවේ අඳුන ගන්නකොට මේ මට්ටමට නෙමෙයි අඳුන ගන්න. එතන මේ මට්ටමේ අඳුන ගැනීමයි කොයි මට්ටමකවත් අඳුන ගන්න බෑ. ඒ මට්ටමේ අඳුන ගැනීම කොහොම නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේක බොහොම ගැඹුරු එකක්. අන්න ඒ විදිහට අඳුන ගන්නේම ආය බින්දිලා ආය අලුතෙන් අඳුන ගන්නවා. ආය බින්දි බින්දි ආය ආය අලුතෙන් අඳුන ගන්නවා. මේ අඳුනා ගැනීම කියන්නේ සංඥාව, අඳුන ගැනීම ගොඩක් තියෙනවා සංඥා ස්කන්ධය. අලුතෙන් අඳුන ගන්නකොට පරණ අඳුන ගැනීම ඔක්කොම නිරුද්ධයි. සමුදේ නිරෝධය කියන්නේ ඕකට. ඔන්න ඔය විදිහට ඔයාලගේ තුල අඳුන ගන්න මට්ටම ඔය විදිහට දකින්නවා නම් ඒ අඳුනා ගැනීම තුල කෙලෙස් සකස් වෙන්නේ නැහැ. ඔන්න ඕකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. අඳුන ගන්න එක ඒකම නෙමෙයි මම කියන්නේ සංඥාවට අදාළව නෙවෙයි වේදනාවට අදාළව කියන්න පුළුවන්. සංස්කාරවලට අදාළව කියන්නේ. ඒතර අඳුන ගන්නවා කියන්නේ සංඥාව. ඒතර අඳුන ගන්න එක එකම සන්තතියක් විදිහට පිළිගන්න එකට අපි කියන්නේ සංඥා විපල්ලාස කියලා. ඊයේ අඳුන ගත්තෙත් මම, දැන් අඳුන ගන්නෙත් මම, හෙටත් මම අඳුන ගන්නවා. මම අඳුන ගන්නවා මට විශ්වාසයි කියලා ඔයාලට හිතෙන්නේ. එතකොට අඳුනා ගන්න එක පින්වත්නි අනේ මට්ටමට පිළිගන්න එකට තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා. ඊට පස්සේ අඳුන ගන්න එක විතරක් නෙමෙයි ඊයේත් අඳුන ගත්ත මම ඉන්නවා, අදත් අඳුන ගත්ත මම ඉන්නවා, හෙටත් අඳුන ගන්නේ මම ඉන්නවා. අඳුන ගන්නවා විතරක් නෙමෙයි අඳුන ගන්න මමත් ඉන්නවා කියලා හිතනවා. ඒක තමයි අවිද්‍යාව. මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. මේක බොහොම බරපතල ප්‍රශ්නයක්. මේක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. මේක බොහොම ව්‍යාකූල ප්‍රශ්නයක්. මෙන්න මේ අඳුන ගන්න මට්ටම තුළ පවතින ව්‍යාකූලත්වය බිඳෙන්නේ අඳුන ගන්න මට්ටම මානසික ගතිය මේක ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකිනවා. එතකොට සංඥා උපාදානීය වෙන්නේ නැහැ. අඳුන ගන්න මට්ටම මත පදිංචි වෙන්නේ නැහැ. අඳුන ගන්නවා අතහැරලා දා. හැම වෙලාවකම මේ අඳුන ගන්නවා. අඳුන ගන්නේ අතහැරිලා යනවා. යොමත යන බැන්න කිමුකෝ. බනිනකොට එයා අඳුන ගන්නවා මට බනින බව. අඳුන ගන්නවා. අඳුන ගන්න නැත්තම් බනිනවා අහගන්න අහුණ කියලාම අඳුන ගන්න බෑ. ඒ කියන්නේ කනට සද්දේ වැදුන කියලාම අඳුන ගන්න බෑ. මානසිකාර ප්‍රත්‍ය සංඥා ස්කන්ධේ පහළ වෙන්න ඕන. එයා එතකොට තමයි අඳුන ගන්න පුළුවන්. නේ? ඒ කියන්නේ අපි නිදාගෙන ඉන්න වෙලාවට බැන්නට අපිට අඳුන ගන්න බැරි. කන තියෙනවා, සද්දක් තියෙනවා. අඳුන ගන්න බෑ. උදේට ආයෙත් hina වෙලා කතා කරන්න පුළුවන්. එතකොට ඒයි මානසිකාර ප්‍රත්‍ය අර සංඥා ස්කන්ධේ හටගෙන නැහැ. එන සංඥා ස්කන්ධය කියලා සිත තුළ හටගන්නා වූ මානසික ප්‍රවාහයක් තියෙනවා. ඒ මානසික ප්‍රවාහයෙන් තමයි අඳුන ගන්න පුළුවන්. ඒ අඳුන ගන්නකොට මට බනිනවා කියලත් අඳුන ගන්නවා, බනිනවා කියලත් අඳුර ගන්නවා, මම වෙනුන් අහනවා කියලත් අඳුර ගන්නවා. අන්න ඒක තමයි සංඥා විපල්ලාස, සංඥාවේ මුලාව කියලා කියන්නේ. ඔකට තමයි අපි පින්වත්නි සංඥාවේ මුලාව කියලා කියන්නේ. ඒක ලස්සන දෙයක්. ඊට පස්සේ ඔය විදිහට අඳුන ගන්නකොට ඒ අඳුනා ගන්න මට්ටම ඇති වෙලා නැති වෙලා යනවා කියලා ඔයාලට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අව달 විදිහට අඳුන ගන්න ලෝකෙින් මත මට පදිංචි වෙලා ඉන්න බෑ කියලා ඔයාලට දකින්න පුළුවන් නම් ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. අන්නේ සම්මා දිට්ඨියට අනුව තමයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. සම්මා සංකල්ප හොඳට බලන්න, හරි ලස්සනයි ඒක. එතකොට මේ අඳුන ගන්න මට්ටම ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකිනවා නම් ඒකට අනුව සංකල්ප නැති වෙනවා. කොහොමද? කාම සංකල්පනා ඉන්නේ, ව්‍යාපාද සංකල්පනා ඉන්නේ, අර මට බැනිනවා, මම බැනුම් අහනවා, මම මොකටද බැනුම් අහන්නේ කියලා අර දෝමනස්සෙ ඉන්නේ ව්‍යාපාද සංකල්පනා. බැනුම් අහන මම ඉන්නවා, ඔය මං ගැන වර්ණනා කරනවා කියලා අර කනහරා ඉන්නේ. ඒ අර කාමයන් හෝ කාම සංකල්ප හෝ ව්‍යාපාද ඉන්නේ. බැනුම් අහන මමෙක් ඉන්නවා කියලා ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන යා තුල අකුසල සංකල්පනා ඉන්නේ. ආන්න සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්ප හැදෙන. බලන්නකෝ මේක සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තියක්. සම්පූර්ණයෙන් ප්‍රතිපත්තියක්. මේක පින්වත්නි මහ පුදුමාකාර ප්‍රතිපත්තිය. බලන්න සම්මා දිට්ඨිය නිසා ඒ සම්මා සංඥාවේ නුමුලා වුණු සිහියක් ඇති වෙනවා. නුමුලා වුණු බවත් එක්ක සංඥාව නිසා සංඥාව මත පිහිටා අවිජ්ජා දෝමනස්ස කියන පදනම ඇතුලේ ගොඩනැගෙන සංකල්පනා ඉන්නේ. ඒක ඇතුලේම අකුසල සංකල්පනා ඉන්නෙත් නෑ. මොකද්ද? බැනුම් අහනවා මම, මට තමයි ඔය බණින්නේ කියලා ශබ්දයේ ඇතුලේ මාව යා දකින්නේ, රූපයේ ඇතුලේ මාව දකින්නේ, රසයේ ඇතුලේ මාව දකින්නේ, පහස ඇතුලේ මාව දකින්නේ. ඒ නිසා එයාට ඒවා එයාව දකින්නේ නැතිකම ඇතුලේ අකුසල සංකල්පනා නැහැ. සම්මා සංකප්ප. එතකොට මොකද වෙන්නේ? ඒ සම්මා සංකල්පේ මත පිහිටලා ඉන්න කම ඇතුලේම මොකද එයාට වෙන්නේ? ඒ සම්මා සංකල්පේ මත පිහිටා ඉන්න කම නිසාම එයා තුල වාචා කම්මන්ත ආජීව කියන ආර්ය අංග තුන එකට වැඩෙන්න ගන්නවා. එයාගෙන් එළියට යන්නේ දෝෂාරෝපණය. ඇයි මම බැනුම් අහනවා කියලා දැක්කොත් නේ මට බනින්න හිතෙන්නේ? සම්මා වාචාව තියෙනවා. මම මොකටද බැනුම් අහන්නේ කියලා දැක්ක ගමන් මොකද වෙන්නේ? මම මොකටද බැනුම් අහන්නේ කියලා ඔය පින්නතුල දැක්ක ගමන්ම අනිත් පැත්තට ඔයාලට ඒකට ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද? තමන්ගේ කයින් සම්මා කම්මන්ත ඒ ගතිය ඉන්නේ. ඊට පස්සේ තමන් ඒ ලෝකෙට එරෙහිව වැඩ කරන්න හිතෙන්නේ සම්මා ආජීව. එයා ආජීව හරිය පිළිසුද එයා දකින්න බැනුම් අහනවා කියමුකෝ. එතකොට එයා හිතනවා සසර මාත් බැනලා ඇති ඒකයි ඔය. දුක් විඳින්න වෙලා නම් දරුවෝ නිසා විඳවන්න වෙලා නම් එයා හිතනවා මමත් සසර මොනවා හරි කරලා ඇති. දරුවෝ දකින්න ලැබෙන්නේ නැත්තම් අම්මා කෙනෙකුට ඒක මහ විශාල දුකක්. එයා ඒක දකින්නේ අනේ සසර මට වැරදිලා ඇති, ඒකයි මං අද මේ පෙලෙන්නේ කියලා එයා ඒක ධර්මයෙන් බලන. ඒක කොච්චර ලස්සන දෙයක්ද? ආජීවයේ කැළැල් වෙන්නේ සම්මා ආජීව. එතකොට එයා ඉන්නේ ධර්ම මාර්ගයේ. පින්වත් එයා ඉන්නේ දැන් ධර්ම මාර්ගයේ. සංඥාවේ නුමුලා වුණු සිහියකින් එයා ඉන්නේ. සංඥා විපල්ලාස වලට අසු නොවන අධ්‍යාත්මික ප්‍රවේශයක ඉන්නේ එයා. ප්‍රවේශයක ඉන්නේ. අධ්‍යාත්මික ප්‍රවේශයේ හරි ලස්සන එකක් එයා. එයා ඉන්න තැන එයාව පරිස්සම්. එයාට කවදාවත් වරදින්නේ නැහැ. එයා හිතන්නේ භාග්‍යතුන් වහන්සේ විදියට. ඒ හිතන විදිය ශ්‍රේෂ්ඨයි. ඒ හිතන විදිය ඇතුලේ එයා හිතන විදිය හොඳ එකක්. එයා එහෙම හිත හිතා ඉන්නකොට ඒක ලස්සනයි. යාගේ ජීවිතේට වරදින්නේ නැහැ. එයා සතර පායට වැටෙන්නේ නැහැ. එයා උපන් කුසලයක් තියෙන කෙනෙක්. ලෝක එතකොට අකුසලේ මොකද්ද? සංඥාවේ මුලාව. කුසලේ මොකද්ද? සංඥාවේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන බව දකින්න එක. එතකොට නූපන් කුසලේ මොකද්ද? සංඥාව සම්පූර්ණ නිරුද්ධ කරන එක. මාර්ගයයි ඵලයටපත් වීම. එතකොට දැන් එයාට උපන් අකුසලයේ පේනවා. උපන් අකුසලයේ පේනවා. මොකද්ද උපන් අකුසලයේ? සංඥා විපල්ලා. සංඥාව මුලා වෙලා සංඥාව මත පිහිටා ලෝකෙට එරෙහිව නැගිටින එක අකුසලයේ. කුසලයේ මොකද්ද? සංඥාව ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න එක. ඒක ඉපදිලා නේද? නූපන් කුසලයේ මොකද්ද? සංඥාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා කෙලෙස් ටික ගසලා දාලා නැගිටින එක. ඒක වෙලා නැහැ තවම. දැන් උපන් කුසලයේ පේනවා, නූපන් කුසලයක් පේනවා, උපන් අකුසලයකත් නම් එකක් පේනවා. අන්න ඒකට තමයි සම්මා වායාමය කියන්නේ. ඇයි සම්මා වායා මීදි කතා කරන්නේ උප කුසලානං උප සම්පදාය කුසලානම් පහනායක. දැ සම්මා වායාමයක් තියෙනවා. එතකොට එයා මොකද කරන්නේ? එයා බලනවා මේ සංඥාව කියන එක සංඥාව දැන් එයාට උපන් කුසලයක් තියෙනවනේ, සංඥාව ඇති වෙලා නැති වෙලා යනවා කියලා එයා දන්නකමක් තියෙනවනේ. එයාට නූපන් කුසලයේ මොකද්ද? සංඥාව නිරුද්ධ කරලා නැහැ තව. ඉතිරි නැතුව කෙලෙස් ටික කඩලා දාලා නැහැ. කෙලෙස් ටික කඩලා දාන්න මොකද්ද කරන්න ඕනේ? සංඥාව ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි කියලා බලන්න පටන් ගන්න. අන්න ඒකෙන් තමයි මාර්ගයෙන් එයා ඵලයට එකතු වෙන්නේ. නිවනට එකතු වෙන්නේ ඕන ඔතන. සංඥාව ඇති වෙලා නැති වෙලා යනවා නම් අනිත්‍යයි. සංඥාව ඇති වෙලා නැති වෙලා යන්නේ මට ඕන විදියට නෙමෙයි නම් ඒක අනාත්මයි. මොන වගේ සංඥා මගේ සිත තුළ හටගත්තත් ඒවා කෙරේ නොඇලිය යුතුයි. විරාගානුපස්සී විහෙරණින් බලනවා. මේ සංඥාව ඇති වෙලා නැති වෙලා යනවා නම් මේ සංඥාව මත අවිද්‍යාවෙන් නොපිහිටා සිටිය යුතුයි. පිහිටලා ඉන්න හොඳ නැහැ මේකට. අත්හැර දැමිය යුතුයි පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා එයා බලනකොට අන්න එතන තියෙනවා සම්මා සතිය තියෙනවා. මේ විදිහට බලනකොට එයා තුල සංඥා හට ගන්නකොට ඒ හටගත්ත සංඥා මත සිත එකඟව පවතිනවා. සංඥාවේ කෙලෙස් හැදින්නේ සම්මා සමාධිය. එතනින් පස්සේ යාට හම්බෙන්නේ විමුක්තිය. විමුක්තිය හම්බෙන්නේ යාට සම්මා විමුක්ති. එතනින් යා විමුක්ති ඥාන දර්ශනයටයි එකතු වෙන්නේ. එතකොට මේක දැන් මේක සම්පූර්ණ එක වචනයක් ඇතුලේ මුළු මහත් ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වඩන්න පුළුවන් එකක්. එක වචනයක් ඇතුලේ එක තැනකින් අල්ලගෙන සිතේ එක 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 චෛතසිකයක් අරගෙන ආර්ය ශ්‍රාංග මාර්ගය වඩන්න පුළුවන් එකක්. ලංකාවේ මිනිස්සු ඇයිද දන්නේ නැහැ ඒක කරන්න ඇත්තේ? එක වචන එක තැනකින් කරන්න තියෙන්නේ. එතකොට යාට කියන්න පුළුවන් මම අද ආර්ය ශ්‍රාංග මාර්ගයේම වැඩුවා. ඒක තමයි යාගේ භාවනාව. එයා අමුතුවෙන් භාවනා කරන්න තැනක් වෙලාවක් කලාවක් හොයන්න උමනා කරන්නේ නැහැ. එයාගේ භාවනාව එක තමයි. එයා කරලා තියෙන විපස්සනාව, එයා වඩලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආයේ මේ භාවනා කරන්න වෙලාවක් හොයාගන්න බැරිද? මේ කොහෙද භාවනා වැඩසටහන් තියෙන්නේ කියලා අපි හොයාගෙන එන්න උවමනා නැහැ. ඇයි? එයා දක්ෂ භාවනා කරන කර්මාජ කමඨහන් වඩන කෙනෙක්. එයාගේ කමඨහන තමයි ඒක. එයා ඒ වඩලා තියෙන විපස්සනාව වෙන මොකක්වත් නෙමෙයි. ඒකායන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් එයා වඩලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. අන්න එතනට අපි පෙළඹුණොත් අපිට ආයි නිවන් මඟ කියලා අමුතුවෙන් වඩන්න දෙයක් නෑ. බලන්න එක වචනයක් ඇතුලේ මුළු මහත් ආර්ය මාර්ගයේම වැඩෙන අපූර්ව බලන්න පින්වත්. එබඳු ආකාරයට සිත වඩාගෙන පිළිවෙත් පුරාගෙන නිවන් මඟ දියුණු කරගන්න මේ පින්තුන්ට මේ කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බත්තර මුල්ලේ පදිංචි ලක්ෂ්මන් ලසඳා කියන මේ මහත්මා සහ මහත්මිය විසින් දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ගිහාන් රුවන්ගි ෆෝල් රූබිනී කියන දූ දරුවන් ඇතුළු පිනොත් පිරිස දායකත්වයේ ගෙන කටයුතු කරනවා. සසංක සකුලා සිඳුලි රේවද කියන පිනොත් මුණුබුරු මිනිබිරියන්ද මේ උතුම් දේශනාව කෙරෙහි දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ලක්ෂ්මන් මහත්මා සහ ලසඳා මහත්මිය ඇතුළු පිනතුන්ටත් මේ මැදිරියට රැස්ුණා වූ සියලුම පින්නතුන්ටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එත් එක්කම පරලෝ සැපත් දෙපාර්සව ගත දෙමව්පියන්ටද අනුමෝදනා කොට තිබෙනවා. සහෝදර සහෝදරියන් ඇතුළු සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන්ටද අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටද අනුමෝදනා කොට තිබෙනවා. ඒ වගේම කුසුමා මුතු කුමාරන, සරත් නාවුල්ල සහ W.A. පෙරේරා සීලා පෙරේරා කියන මව්පියන්ට, ඥාතිවරුන්ට, සියලුම දෙනාට සහ මේ මැදිරියට රැස්ුණා වූ මේ සියලු පින්නතුන්ට මේ කුසල් හේතු උපකාර වේවා. සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. මේ මිය පරලෝකීය ඥාතීන්ගේද ආයති භවයේ සසර ගමන සුවපත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ අපටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. කල්යාණ මිත්‍ර පින්වත් සියලු දෙනාට, ඒ පින්තුන්ගේ දරුවන්ට, ඥාතිවරුන් ඇතුළු හැම දෙනාටම ද ආශිර්වාද කොට තිබෙනවා. මේ පහුගිය කාලයේ ඇති වුණු මේ සුලි කුණාටු තත්ත්වයෙන් මිය පරලෝකයේ සියලු දෙනාගේම පරලෝක ජීවිත සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. සතරවරම් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. සදහවත්නි, දේශනාව පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනාවන් එක්කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධහාර උපවාහිනිය මෙපෙයදී ඔබ වෙත සමීප කළ දායකත්ව ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.